අයිබෝවන් ආදරණීය දූපතේ, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලබන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අද කතා කරන්නේ 10 ශ්‍රේණියේ පළමිනි පාඩම් වන සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු. අද පාඩමේ තුන්වෙනි කොටස කතා කරන්නේ. අපි අද කතා කරන්නේ පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමට ඇති අභියෝග පිළිබඳව.
අපේ ජීවිතය හැම වෙලේම අභියෝග වලින් පිරීලා එදිනෙදා කටයුතු කරගෙන යද්දී ඇත්තටම බැලුවොත් අපි කරන්නේ අභියෝග ජය ගැනීමක්. ඉතින් දුවේ පුතේ, අපි අද කතා කරපු සෞඛ්‍ය පවත්වා ගැනීමත් අභියෝග ජය ගනිමින්ම කරන්න වෙනවා. පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමට අදාළ ප්‍රධාන අභියෝග අපි මුලින්ම හඳුනා ගනිමු.
පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමට ඇති අභියෝග ප්‍රධාන කරුණු 8ක් යටතේ සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු මේ ප්‍රධාන කරුණු වට මොනවද කියලා. ඊට පස්සේ එකින් එක කරුණු අරගෙන විස්තරාත්මකව සාකච්ඡා කරලා බලමු.
හොඳයි. ඒ කරුණු වට මෙන්න මෙහෙමයි. මුලින්ම ආර්ථිකය සහ අධ්‍යාපන මට්ටම. ඊළඟට සෞඛ්‍ය සේවා සහ රෝග. ඊළඟට යුදමය තත්ත්වයන්, අවතැන්වීම හා ස්වභාවික ආපදා. ඊළඟට තරඟකාරී ජීවන රටාව, අන්තර්පුද්ගල සම්බන්ධතා සහ පවුල් සංස්ථාවේ වෙනස් වීම. තවදුරටත් කිව්වොත් තාක්ෂණයේ දියුණුව, මාධ්‍ය සහ විශ්ව ගම්මාන සංකල්පය, සංචාරක ව්‍යාපාරය හා ජනගහන ඝනත්වයත් මේකට අයිති වෙනවා.
දැන් අපේ දරුවන්ට පුළුවන් අපි ලබා දීපු ක්‍රියාකාරකමේ පළවෙනි ගැටලුවට පිළිතුරු සපයන්න.
එහෙනම් අපි බලමු අපේ පළවෙනි ප්‍රධාන කරුණ ආර්ථිකය සහ අධ්‍යාපන මට්ටම පූර්ණ සෞඛ්‍ය පවත්වා ගන්න අභියෝගයක් වෙන්නේ කොහොමද කියලා.
රටක ආර්ථිකය හා අධ්‍යාපන මට්ටම එහි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ඍජුම බලපෑම් මෙල්ල කරනවා. මොකද රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් නම් එම රටේ සෞඛ්‍ය සේවය ශක්තිමත් එකක් වගේම උසස් මට්ටමක පවතිනවා. ඒ වගේම ආර්ථිකයේ ශක්තිමත් වීම නිසා දියුණු සෞඛ්‍ය උපකරණ භාවිතා කරලා හොඳ සෞඛ්‍ය සේවාවක් රටට සපයන්න පුළුවන් වෙනවා.
ඔව්. දැන් අපි මේ කතාව පුද්ගලමය වශයෙන් බැලුවොත් තමන්ගේ ආර්ථිකය දුර්වල නම් ඒ පුද්ගලයාගේ පූර්ණ සෞඛ්‍යයට ඒක අහිතකර ලෙස බලපානවා. ඒකට හොඳම උදාහරණයක් තමයි දුවේ පුතේ, ලංකාවේ ජීවත් වෙන පොහොසත් උදවිය තමාගේ හෘද සැත්කම් සඳහා සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටවලට යන එක.
ඔන්න අභියෝගය. ලංකාවේ සෞඛ්‍ය සේවය කොයිතරම් හොඳ වුණත් සේවා ලබා ගැනීම පහසු නෑ. ඒකට හේතුව සමස්ත රටේ ආර්ථිකය පහළ මට්ටමක පැවතීම. ඒ වගේම තමයි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගන්න අවශ්‍ය ආහාර, ඒ වගේම සනීප ආරක්ෂාව වගේ සාධක ලං කරගන්නත් ආර්ථිකය බලපානවා.
ඔව්. ඔන්න ඔය වගේ දේවල් නිසා ආර්ථිකය කෙනෙක්ගේ පූර්ණ සෞඛ්‍ය කෙරෙහි අභියෝග කරනවා. ඒ වගේම තමයි තවත් වැදගත් කරුණක් රටේ පවතින අධ්‍යාපන මට්ටම. රටේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පැවතීම රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්න හේතුවක් වෙනවා.
මේ සඳහා හොඳම උදාහරණය තමයි වර්තමානයේ ඉන්දියාවේ තත්ත්වය. කොවිඩ් වෛරසය නිසා ඉන්දියාවේ විශාල මිනිසුන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙමින් ඉන්නේ. දිළිඳු භාවයත් සාක්ෂරතාවය පහළ මට්ටමක පැවතීමත් මේ සඳහා ප්‍රධාන හේතු වෙලා තියෙනවා. සාක්ෂරතාවයේ ඉහළ මට්ටමක පවතින රටවල ජනතාව සෞඛ්‍ය සේවයෙන් දෙන පණිවිඩ නිසි පරිදි අවබෝධ කරගෙන බුද්ධිමත්ව ක්‍රියා කරනවා. මෙවගින් කොවිඩ් වෛරසයේ පැතිරීම වළක්ව ගන්න කටයුතු කරනවා.
දුවේ පුතේ, ආර්ථිකමය අතින් අපේ රට මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වුණත් නිදහස් අධ්‍යාපනය නිසා ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක පවතිනවා. ඒ හේතුව නිසාම ලදරු හා මාතෘ මරණ ප්‍රතිශතය ආයු කාලය වැනි සෞඛ්‍ය දර්ශකතෙන් අපේ රට ඉතා හොඳ මට්ටමක සිටිනවා.
ආර්ථිකය සහ අධ්‍යාපන මට්ටම යන සාධක දෙකම පුද්ගලයෙකුගේ සමාජීය, මානසික හා ආධ්‍යාත්මික යහපැවැත්ම කෙරෙහි අභියෝග ගෙන දෙන්න සමත් වෙන බව දැන් නම් අපට හොඳනම් පැහැදිලි වෙනව නේද?
ඔව් සර්. මීළඟ අපේ ප්‍රධාන කාරණය වන්නේ සෞඛ්‍ය සේවා සහ රෝග. අපි සාකච්ඡා කරලා බලමු සෞඛ්‍ය සේවා සහ රෝග අපේ සෞඛ්‍යයට කොහොමද අභියෝගයක් වෙන්නේ කියලා.
මම පුදුම හිතෙන කාරණයක් කියන්න. ශ්‍රී ලංකාව තුල පමණයි දුවේ පුතේ නිදහස් සෞඛ්‍ය සේවාව හා නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ.
ඔව්. ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය සේවා මට්ටම ඉහළ මට්ටමක පවතින නොමිලේ ලබා දෙන ගුණාත්මක සෞඛ්‍ය සේවය ඉවහල් වෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට සෞඛ්‍ය සායන හා රෝහල් පද්ධතිය ස්ථාපනය කරලා තියෙනවා.
සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව නිසාම තමයි මැලේරියාව, ලාදරු වැනි රෝග ලංකාවෙන් තුරන් කරන්න අපට හැකි වුණේ. හැබැයි අවාසනාවන්ත කරුණ තමයි වර්තමානයේ වෙද්දි මැලේරියා රෝගීන්, ලාදරු රෝගීන් ලංකාවෙන් හමු වෙලා තියෙනවා.
ඒ වගේම තමයි සර් කුඩා දරුවන්ට නොමිලේ ලබා දෙන එන්නත්. ඒ නිසා ලංකාවේ ලෙඩ රෝග බොහොමයකින් ඔවුන් ආරක්ෂා කරගන්න අපට හැකි වෙලා තියෙනවා.
වර්තමානයේ අලුතින් එකතු වුණ එන්නත තමයි ගැබ් ගැල පිළිකා වැළැක්වීමට ලබා දෙන එන්නත. මේ එන්නත දෙන්නේ ගෑනු දූ දරුවන්ට විතරයි. අපේ දූලට මතක ඇති පාසලේදී මේ එන්නත ලබා දුන්නා.
පාසල් වෛද්‍ය සේවාව, ගර්භණී හා ලදරු සායන, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවය නිසා ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය සේවාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ තරම් ප්‍රශස්ත සෞඛ්‍ය සේවයක් ලංකාවේ තිබුණත් සෞඛ්‍ය අංශයේ ගැටලු නිසා කාලෙන් කාලට කරන වැඩ වර්ජන ගැන ඔබ දන්නව ඇති. ඒ වගේමයි නොමිලේ ලබා දුන්නත් සමහර සෞඛ්‍ය සේවා ලබා ගන්න හුඟක් දුර බැහැර යන්න සිදු වෙනවා. එහෙම වෙලාවට ඒක පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් වෙනවා.
මම අපේ දරුවන්ට උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්කෝ. දූල පුතාලා දන්නව ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල. එහි හෘද සෙත්කම් සඳහා ලංකාවේ ඉතා දුර බැහැරින් රෝගීන් පැමිණෙනවා. තදාසන්න රෝහල්වල පමණක් ඇති විශේෂ පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් ඇති බව මෙයින්ම අපට පැහැදිලි වෙනවා නේද?
ඔව් සර්. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග බෝවන රෝග සාර්ථකව මර්ධනය කළත් සමාජයේ පවතින ආහාර රටාව නිසාත් බෝ නොවන රෝග වැළඳීමේ අවධානමත් වැඩි වෙලා තියෙන්නේ.
ඔව් ටීචර්. ඒ නිසාම තමයි දුවේ පුතේ අපි වෙළඳ පොලෙන් මිලදී ගන්නා භාණ්ඩවල සීනි, ලුණු, මේදය කොපමණ ප්‍රමාණයෙන් අඩංගුද කියලා රතු, කහ, කොළ යන පාටවලින් සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපට හැකි වෙනවා සීනි, ලුණු, මේදය අඩු ආහාර තෝරගෙන පරිභෝජනය කරන්න ඉතා පහසුයි.
ඒ වගේම තමයි දුවේ පුතේ වර්තමානයේ බොහෝ කතාවට ලක්වුණු පිළිකාකාරක අඩංගු ආහාර ගැනීම ගැන. ඔව්. අපේ දූල පුතාලා කොහොමද දන්නවා කලින් පිසින ලද ආහාර ෂණික ආහාරවල පිළිකා සඳහා හේතු වන සංඝටක අඩංගු වන බව? දූදරුවන්ගේ සෞඛ්‍ය ගුරුතුමාත් මේ පිළිබඳව නිතර ඔබව දැනුවත් කරනවා නේද?
දුවේ පුතේ, අපට හැකිතාක් ස්වාභාවික නැවුම් ආහාර ගන්න පුළුවන් නම් පිළිකාවලින් මිදීම ඉතා පහසු කටයුත්තක්. තමාගේ නිවසේ කුමක් හෝ එළවලු පැලයක් වගා කරන්න පුළුවන් නම් ඒක කායික වගේම මානසික යහපැවැත්ම වර්ධනය කරන්නත් හේතු වෙනවා.
ඔව් සර්. ඒ වගේම වර්තමානයේ සමාජයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා කොවිඩ් වසංගතය නිසා. මේ රෝගී තත්ත්වය පුද්ගලයෙකුගේ පූර්ණ සෞඛ්‍යයට ලොකු අභියෝගයක් වන අතරම මුළු රටටම ඉතා බරපතල සෞඛ්‍ය තර්ජනයක් වෙලා.
දරුවනේ, මේ වසංගත තත්ත්වය මුළු ලෝකයම පූර්ණ සෞඛ්‍යයට තර්ජනයක් වෙලා තියෙන්නේ. මෙහිදී පුද්ගලමය වශයෙන් අපි හැම දෙනාම ඉතා වැදගත් වගකීම් පැවරලා තියෙනවා. සෞඛ්‍යංශ විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින්නත් ඕන.
ඔව් සර්, රටක කොතරම් හොඳ සෞඛ්‍ය සේවයක් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒ රටේ ජනතාව හැමදාමත් රෝගී නම්. අන්න ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන පූර්ණ වශයෙන් නිරෝගී කෙනෙක් වෙන්න. ඒ කියන්නේ කායික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය වශයෙන් යහපැවැත්මක් ඇතිව ජීවත් වෙන්න. පූර්ණ සෞඛ්‍ය කෙරෙහි සෞඛ්‍ය සේවා හා රෝග නිසා ඇතිවන අභියෝග ගැන දැන් ඔබට අවබෝධයක් ඇති වුණා කියලා අපි හිතනවා. පුතේ, ඊළඟ ප්‍රධාන කරුණ තමයි යුදමය තත්ත්වයන් හා ස්වභාවික ආපදා, ඒ වගේම මේ නිසා වන අවතැන්වීම්.
වර්තමානයේ ලංකාවේ සාමකාමී වාතාවරණයක් තිබුණත් මීට අවුරුදු කිහිපයකට කලින් හරිම අවාසනාවන්ත ජනවාර්ගික අර්බුදයක් පැවතුනා. එහෙමත් නැත්නම් යුදමය තත්ත්වය ශ්‍රී ලංකාව තුල පැවතුනා නේද? අප රටේ පැවති යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල, දෙමළ මිනිස්සුන්ට ඉන්න හිටින්න ස්ථානයක් නොමැති වුණා. පූර්ණ සෞඛ්‍ය කෙසේ වෙතත් ජීවිතයේ පවා තිබුණේ මහා අවිනිශ්චිතතාවය.
ඇත්තටම විචිත්‍ර සර්, යුදමය තත්ත්වයක් රටක පවතිද්දී ඒක ඒ රටේ ජනතාවගේ ජීවිත, කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික කියන හැම පැත්තෙන්ම දුර්වල කරනවා. එහෙනම් අපිට තේරෙනවා යුදමය තත්ත්වයක් කියන්නේ පූර්ණ සෞඛ්‍යයට ලොකු අභියෝගයක්.
ස්වභාවික ආපදා කියන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම පරිසරය විසින් අපට ලබා දෙන දඬුවමක්. ඒක අපගේ එදිනෙදා ජීවන රටාව ලොකු අභියෝගයක් වෙනවා. 2004 අවුරුද්දේ ලංකාවට බොහොම බරපතල විදියට බලපාපු ස්වභාවික ව්‍යසනය තමයි සුනාමිය. ඒ නිසා ජීවිත විශාල ගණනක් අහිමි වුණා. ඒ වගේම තමයි බොහෝ පිරිසකගේ ජීවිත අවතැන් වුණා. තවත් කරුණක් තමයි දේපල විශාල ප්‍රමාණයක් විනාශ වුණා. වගාවන්ට බොහෝසේ හානි වුණා. ජන ජීවිත යථා තත්ත්වයට පත් කරගන්න ලොකු කාලය ගත වුණා.
ඒ වගේ ස්වභාවික ආපදාවකින් පූර්ණ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමන්න පුළුවන්. යුද්ධය, ස්වභාවික ආපදා යන කරුණු දෙකෙන්ම මිනිසුන්ගේ මානසික වගේම සමාජීය යහපැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරනවා.
පූර්ණ සෞඛ්‍ය කෙරෙහි යුදමය තත්ත්වයන් හා ස්වභාවික ආපදා අවතැන්වීම් නිසා ඇතිවන අභියෝග ගැන දැන් අපේ දරුවන්ට හොඳ අවබෝධයක් ඇති වුණා කියලා අපි විශ්වාස කරනවා.
දරුවනේ, මීළඟ කරුණ තමයි තරඟකාරී ජීවන රටාව හා අන්තර්පුද්ගල සම්බන්ධතා.
අතීත ජන සමාජයේ රැකියාව හා ජීවිතය වෙන වෙනම ඉතාම සමබරව පවත්වාගෙනගෙන ගියා. ඒ දැන් සමහර අයගේ රැකියාව ජීවිතයේ බවට පත් වෙලා දැඩි තරඟකාරී ජීවන රටාවට හුරු වෙලා. දූ දරුවන් දන්නවා සමහර දෙමාපියන්ට අධ්‍යාපනය පවා එකිනෙකා පරයා යන දැඩි තරඟයක් බවට පත් වෙලා.
ඔව්, ඒ විතරක් නෙමෙයි, දරුවන් තුලින් මානසීය ලක්ෂණ ඈත් වෙන්නත්, සහකම්පණය වගේ හොඳ ගුණධර්ම නැති වෙන්නත්, සමහර දෙමාපියන්ගේ මේ අදූරදර්ශී ක්‍රියාපටිපාටිය හේතු වෙනවා.
සමහර පුද්ගලයන් තමන්ගේ තරඟකාරී ජීවන රටාව පවත්වාගෙන යාමට අධික වෙහෙසමාංශයක් ගන්නවා. ඒ තමාගේ සෞඛ්‍යයට තර්ජනයක් වන බවවත් හිතන්නේ නැහැ. ප්‍රමාණවත් නින්දක්, විවේකයක් පවා නොමැතිව මුදල් පසුපස හඹාගෙන යනවා.
ඔව්, එකිනෙකාට වඩා තරඟකාරී වෙමින් උපයා ගන්නා සමාජ පැලැන්තියවත් මුදල් හදල්වත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. මේ විදිහට තරඟකාරී වීම නිසාම නිවැරදි අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න අපට බැරි වෙනවා පුතේ.
දෙමාපියන්ට විවේකයක් නැති නිසා දරුවන් සමග සතුටින් කාලය ගත කරන්නට බැරි වෙලා. ඒ නිසා දරුවන් වැරදි මාර්ගවලට යොමු වෙන්නත් පුළුවන්. දරුවන් දෙමාපියන් අතර යහපත් සම්බන්ධතාවයක් නොමැති වීම නිසා පවුල් සංස්ථාව පවා බිඳ වැටෙන්න පුළුවන්. නිවැරදි අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න බැරිවීම පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් වෙලා.
ඔව්, ඒ නිසාම හැකි සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. තරඟකාරී ජීවන රටාවෙන් ඈත්වීමට උත්සාහ කරන්න. එහෙම වුණොත් අනවශ්‍ය මානසික ආතතියෙන් ඔබට මිදෙන්න පුළුවන් වේවි. පූර්ණ සෞඛ්‍ය කෙරෙහි තරඟකාරී ජීවන රටාව හා අන්තර්පුද්ගල සම්බන්ධතා නිසා ඇතිවන අභියෝග දැන් ඔබට අවබෝධයක් ඇති වුණා කියලා අපි හිතනවා. ඊළඟ කරුණ තමයි දුවේ පුතේ, තාක්ෂණයේ දියුණුව.
මේ හොඳ වගේම නරකක් තියෙනවා. තාක්ෂණයේ දියුණුව නිසා ලෙඩ රෝග සඳහා දියුණු ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ලෙඩ රෝග මගින් මිනිසුන් මිය යාම බොහෝ දුරට අඩු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ දුවේ පුතේ, මොනතරම් තාක්ෂණයේ දියුණු වුණත් සමහර ලෙඩ රෝගවලට තවමත් නිවැරදි ප්‍රතිකාරයක් සොයාගන්න අපට හැකි වෙලා නැහැ.
ඔව්, තාක්ෂණයේ දියුණුව නිසා යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩි වෙලා ගෙදර දොර සහ වැඩපලේ ඇඟ වෙහෙසා වැඩ කිරීම සීමා වෙලා තියෙනවා. මේ හේතුවෙන් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමක් ගෙන තියෙනවා.
ඉස්සර අපේ ගම ගෙදර තිබුණා වංගෙඩිය, මෝල්ගහ, කුල්ල, මිරිස් ගල නිසා බෝ නොවන රෝග බොහොමයකින් අපේ ආච්චි අම්මලා පරිස්සම් වෙලා හිටියේ. ඒ පැවරණි මෙවලම් වලින් ශරීරයට ලැබෙන ව්‍යායාම ඔවුන්ව නිරෝගීව තැබුවා. ඒවා ඔක්කොම අලුත් තාක්ෂණික මෙවලම් නිසා ඈත් වෙලා ගිහින්.
තාක්ෂණයේ දියුණුව එක් පැත්තකින් වාසි සහගත වුණත් තවත් පැත්තකින් අවාසි සහගත වෙන්න පුළුවන්. අපි දැනගෙන ඉන්න ඕන වාසි දේ පමණක් අරගෙන අවාසි දේ බැහැර කරන්න.
ඒකට හොඳම උදාහරණය තමයි කොවිඩ් වෛරසය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය හරහා පන්ති පැවැත්වීම. මෙහිදී නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අපට හැකි වුණා. තාක්ෂණ දියුණුවේ ලොකු ජයග්‍රහණයක් තමයි මේක. ඒ හරහා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගනිමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණා.
ඔව් සර්, හැබැයි ඇතැම් විට අනවශ්‍ය විදිහට තාක්ෂණික මෙවලම් වලට පුද්ගලයන් ඇබ්බැහිවීම නිසා මානසික ආතතිය හා විෂාදය වැනි ලෙඩ රෝග සමාජයේ බහුල වෙලා කුඩාම දරුවන් පවා ජංගම දුරකථන, පරිගණක ක්‍රීඩාදියට යොමු වීම නිසා කායික හා මානසික මෙන්ම අධ්‍යාත්මික ගැටලුවලටත් ඔවුන් මුහුණ දෙනවා.
පූර්ණ සෞඛ්‍ය කෙරෙහි තාක්ෂණයේ දියුණුව නිසා ඇතිවන අභියෝග ගැන දැන් ඔබට අවබෝධයක් ඇති වුණා නේද?
මීළඟට අපි බලමු මාධ්‍ය බලපෑම සහ විශ්වගම්මාන සංකල්පය සෞඛ්‍යයට කොහොමද අභියෝගයක් වෙන්නේ කියලා.
වර්තමානයේ මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ප්‍රචාරය වන හැමදේම නිවැරදියි විශ්වාස කිරීම මුලාවක්.
ඔව් ඔව්, උදාහරණයක් විදිහට ගත්තොත් ක්ෂණික ආහාර, පැණි රස ආහාර, කලින් පිසිලද ආහාර පිළිබඳ දැන්වීම් සමහරක් යථාර්ථය යටපත් කර අතිශයෝක්තියෙන් කරුණ ඉදිරිපත් කරනවා. සමාජය තුළ වැරදි අවබෝධයක් ඇති කරන වෙළඳ දැන්වීම් අපට දැකගත හැකි. දේවල් එසේ වුවත් පුතේ, සැබෑම නම් එයම නොවේ නේද?
අතිශය ජනප්‍රිය පුද්ගලයින් හට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවලා විලන්දැන්වීම් නිර්මාණය කරන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඔවුන් ඒවා භාවිතා කරන බවත් ප්‍රේක්ෂකයන්ට හැඟෙනසේ. නමුත් දුවේ පුතේ, ඇත්ත තේරුම් ගන්න, ඔවුන් කරන්නේ රඟපෑමක් බව හිතර ගන්න ඕනේ.
ස්වභාවික නැවුම් ආහාර වලින් තරම් වෙනත් කිසිම දෙයකින් ඔබේ සෞඛ්‍ය නගා සිටුවන්න බෑ.
ඔව්, මාධ්‍ය බලපෑම ඒ වගේ වෙද්දී අපි බලමු විශ්ව ගම්මාන සංකල්පය කොහොමද සෞඛ්‍යයට අභියෝගයක් වෙන්නේ කියලා. මේ ගැන අපිට වඩා හොඳට තූල පුතාලා උදාහරණ දේවි. අද කාලේ කාගේ අතේ ජංගම දුරකථනයක් තියෙනවනේ. ඉතින් හැමෝම හැමතිස්සෙම ඉන්නේ විශ්ව ගම්මානයට සම්බන්ධ වෙලා.
ඔව් ඔව්, කීමට නම් කියන්නේ දවසම ඔන්ලයින් කියලා නේද?
මේ ජංගම දුරකථනය නිසා විවේක වෙලාවට පරිසරයට බැහැලා වටපිටාවේ සිරි නරඹන්නවත්, ව්‍යායාමයක නිරත වෙන්නවත්, අඩුම තරමේ විනෝදාංශයක නිරත වෙන්නවත් වෙලාවක් නැති වෙලා. මොකද හැම වෙලේම Facebook, WhatsApp හරහා ඔබ එක්තැන් වෙලා.
දරුවනේ, අපේ ජීවිතයේ හැම දෙයක්ම සීමා සහිත වෙන්න ඕනේ. එහෙම නැතුව ඔබ ඕනාවට වඩා ඒවට ඇබ්බැහි වුණොත් ඔබගේ මානසික යහපැවැත්ම වගේම අධ්‍යාත්මික යහපැවැත්ම පිරෙහෙන්න පුළුවන් කියලා මතකේ තියාගන්න.
ඒ වගේම තමයි අහිත කරුණක් වන්නේ අන්තර්ජාල භාවිතා කර පරිගණක ක්‍රීඩා වැනි කය නොවෙහසවා කරන ක්‍රීඩාවල නියැලීම.
සර්, අපි නිතර දකිනවා අහනවා අපේ දූ දරුවෝ දවසේ වැඩි කාලයක් පරිගණක ක්‍රීඩාවල නියැලෙනවා. ඒක ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ල කරනවා.
පරේෂණ වලින් සොයාගෙන තියෙනවා බොහොමයක් අන්තර්ජාල ක්‍රීඩා වලින් දරුවන්ට අහිතකර බලපෑම් වැඩි වෙන බව. මානසික ආතතිය වගේම එකිනෙකාට විනාශකාරී දේවල් මේ හරහා දරුවන් පෙළඹෙනවා. උදාහරණයක් කිව්වොත් ඔබ වෙඩි තියාගන්න, ගහගන්න, මරාගන්න පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වුණොත් සාමාන්‍ය ජීවිතයේදී ඒ දරුව හැසිරෙන්නේ කලාකාරී විදියට.
දරුවනේ, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු විදිහට මේවට ඕන තරම් උදාහරණ පාසල් පද්ධතිය තුලදී අපට මුණගැහිලා තියෙනවා. කොහොම වුණත් දරුවනේ, ඔබ පුළුවන් හැම වෙලාවෙම පරිගණක ක්‍රීඩාවලින් මිදෙන්න බලන්න. ඒ වෙනුවට දාම්, චෙස් වගේ බුද්ධිය වර්ධනය කරන ක්‍රීඩාවලට යොමු වෙන්න. ඒක ඔබේ මානසික වගේම අධ්‍යාත්මික සෞඛ්‍ය රැකගන්න හේතුවක් වේවි.
තවත් අභියෝගයක් මේ වෙලේ මතක් කරන්න ඕන. අන්තර්ජාලය කෙනෙකුට හොඳ වගේම නරකට භාවිතා කරන්නත් පුළුවන්. කෙනෙක් අන්තර්ජාලය භාවිතා කරලා අලුතින් දැනුම කරුණු ලබා ගන්නෝ වගේ. ඒ වගේම තමයි තවත් කෙනෙක් අනවශ්‍ය අසභ්‍ය වීඩියෝ නරඹලා මානසික වගේම ආධ්‍යාත්මික යහපැවැත්මත් නැති කරගන්නවා.
දරුවනේ, අන්තර්ජාලයේ තියෙන හැම දෙයක්ම සැබෑ ලෝකයේ පවතින්න පුළුවන් සත්‍ය දේවල්ම නෙවෙයි. අතිශයෝක්ති, මවාපෑම් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා අපිට දකින්න පුළුවන්. මෙතනදී ඔබ වඩාත් බුද්ධිමත්ව විචක්ෂණශීලී වෙන්න ඕනි. පරිස්සමින් තමන්ට අවශ්‍ය දේ පමණක් තෝරා බේරාගෙන නිවැරදිව අන්තර්ජාලය භාවිතා කරන්න උත්සාහ කරන්න.
පූර්ණ සෞඛ්‍ය කෙරෙහි මාධ්‍යයේ බලපෑම සහ විශ්ව ගම්මාන සංකල්පය නිසා ඇතිවන අභියෝග ගැන දැන් ඔබට හොඳ අවබෝධයක් ඇති වුණා කියලා අපි හිතනවා.
දරුවනේ, අපේ අවසාන ප්‍රධාන කරුණ තමයි ජනගහන ඝනත්වය පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් වන්නේ කෙසේද යන්න.
ඔව් දරුවනේ, මේ කතාව ගැන කියනකොට මම මතක් කරන්නම් ලංකාවේ වැඩිම වායු දූෂණයක් තියෙන්නේ කොළඹ නගරය ආශ්‍රිතයි. මේකට එක හේතුවක් තමයි ජනගහන ඝනත්වය. ඒ වගේම ජනගහනය වැඩි වුණාම ලෙඩ රෝග බහුල වෙනවා, සමාජීය ගැටලු වැඩි වෙනවා, මානසික ගැටලු ඇති වෙනවා වගේ දේවල් නිසා පූර්ණ සෞඛ්‍යයට අභියෝග ඇති වෙනවා.
හොඳයි විචිත්‍රස, අද අපේ සාකච්ඡාවේ අවසානයට ඇවිත් තියෙන්නේ. මම මතක් කරන්නම් අපි කතා කරපු පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමට ඇති අභියෝග මොනවද කියලා. ආර්ථිකය සහ අධ්‍යාපන මට්ටම. ඊළඟට සෞඛ්‍ය සේවා සහ රෝග. ඊළඟට යුදමය තත්ත්වයන් අවතැන්වීම හා ස්වභාවික ආපදාත්, තරඟකාරී ජීවන රටාව, අන්තර්පුද්ගල සම්බන්ධතා සහ පවුල් සංස්ථාවේ වෙනස්වීමත්, තාක්ෂණයේ දියුණුව, මාධ්‍ය හා විශ්වගම්මාන සංකල්පයත්, ජනගහන ඝනත්වයත් පූර්ණ සෞඛ්‍යයට අභියෝග කරනවා.
එහෙනම් දරුවනේ, අපි ඊළඟ දවසේ කතා කරමු මේ අභියෝග ජයගන්නේ කොහොමද කියලා. අදට අපි සමුගන්න. අද පාඩම ගෙනා මම ඔබගේ ආදරණීය සෞඛ්‍ය ගුරුතුමා බෙන්තර ගාමිණී විද්‍යාලයේ විචිත්‍ර සම්පත් නයිදුවාවඩු.
මම එල්පිටිය තෙරේසා බාලිකා විද්‍යාලයේ ශිරෝමාගයානි ජයලත්.